ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
කොවිඩ් කියන මාතෘකාව තමයි ලෝකයේ තාමත් ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තිබෙන්නේ. ඕස්ට්‍රේලියාව වගේම ශ්‍රී ලංකාව වගේම ලෝකයේ හැම රටකම පාහේ. ඉතින් අපි හිතුවා අද දවසේදී මේ කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් තවත් කෝණයකින් මේ කාරණාව සම්බන්ධයෙන් කතා බහ කරන්නට. ඒ තමයි ඕස්ට්‍රේලියාවේ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත වෙලා රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු සිදු කෙරෙන ක්‍රියාවලිය මොනාකාරයෙන්ද කියලා දැන කියා ගන්නට ඔබව දැනුවත් කරන්නට මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගන්නවා ඩාවින් නුවර රොයල් ඩාවින් රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ සහ වකුගඩු රෝග විශේෂඥ කැලුම් විමලරත්න මහතාව. ආයිබෝන් කියලා පිළිගන්නවා වෛද්‍යතුමනි අපේ වැඩසටහනට.
ආයිබෝන් මදුර.
ඔව් වෛද්‍යතුමනි, මම ඔබෙන් මුලින්ම දැනගන්නට කැමති ප්‍රවේශයක් විදිහට මේ ඔස්ට්‍රේලියාවේ යම්කිසි පුද්ගලයෙකු කොවිඩ් වෛරසයට ධනාත්මක බවට තහවුරුනට පස්සේ මොනවද කරන්න ඕන කියන කාරණාව වගේම විශේෂයෙන්ම කොවිඩ් ආසාදිතයෙකු රෝහල්ගත විය යුතු මට්ටම මොකද්ද කියලා අපි පැහැදිලි කිරීමක් කරමු.
ඔව්, බොහොම වැදගත් ප්‍රශ්නයක් මතුර. ඇත්තටම ඒකට පොඩ්ඩක් ඉස්සෙල්ලම අපි කල්පනා කරනවා නම් අපි හිතමු කොවිඩ් වෛරසය ඇති වෙලා කියලා අපිට යම්කිසි කොවිඩ් හරි අපි හිතමු මොකක් හරි අසනීප තත්ත්වයකින් දැන් පසු වෙනවා නම් මේක කොවිඩ් 19 කියලා අපිට 100% කියන්නේ පරීක්ෂණය කරන්නත් ඉස්සර වෙලාම කරන්න ඕනේ පළවෙනිම කාරණේ තමයි අපි පුළුවන් තරම් අනිත් අයගෙන් අයින් වෙලා ඈත් වෙලා self isolate කියන්නේ අපි. ඒ වගේම අර මාස්ක් එකක් අරගෙන ඒක පැළඳගෙන පුළුවන් තරම් ඉක්මනට ටෙස්ට් කරන්න යන එක. ටෙස්ට් කරයින් පස්සේ තමයි අපිට දැනගන්න හම්බෙන්නේ මේක ධනාත්මකද, ඒ කියන්නේ පොසිටිව්ද නෙගටිව්ද කියලා. ඒ ටෙස්ට් එකේ රිසල්ට්ස් එනකොට පුළුවන් තරම් අනිත් අයත් එක්ක ගැටෙන්නේ නැතුව තමන්ගේ කාමරයකට හරි self isolation එකේ පුළුවන් තරම් ඉන්න අවශ්‍ය වෙනවා ඒ කාලය ඇතුළත. ටෙස්ට් එක පොසිටිව් වුණායින් පස්සේ කරන්න ඕන අනිත් දේ තමයි, ඉතින් මේක සමහරක් වෙලාවට අපි ස්ටේට් එකෙන් ස්ටේට් එකට අපි ඉන්න ප්‍රාන්තය අනුව සමහරක් අපි වෙලාවට මේ පොලිසි එක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. සමහරක් අවස්ථාවලදී අපිට කෙලිම කියන්න ඉඩ තියෙනවා ඒගොල්ලන් නොමිනේට් කරන තැනක ගිහිලා ඉසොලේට් වෙන්න අවශ්‍යයි කියලා. එහෙම නැත්නම් ගෙදර ඉඳලා පවුලේ අනිත් අයත් එක්ක හෝ අනිත් අයගෙන් වෙන් වෙලා පුළුවන් නම් වෙනම කාමරයක ඉසොලේට් කරන්න පුළුවන් තම තියෙනවා පොසිටිව් වුණායින් පස්සේ. එතකොට මේ අවස්ථාවේදී අපි පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ මොනවද තියෙන්නේ එන අපිට එන රෝග ලක්ෂණ දිහා පොඩ්ඩක් ප්‍රවේශමින් බලාගෙන මුල කාලෙදී එන්න තියෙන හුඟක් වෙලාවට අපිට මේ නිතරව දකින්න අහන්න ලැබෙන්නේ උණ ගතිය, ඉසේ කැක්කුම, උගුර බැරැන්දි, එහෙම නැත්නම් උගුර අමාරුව, කැස්ස, එතකොට අප්‍රියාව, එහෙම නැත්නම් වමනයට එන්න වගේ ගතියක්, එහෙම නැත්නම් වමනේ යන ගතියක්. සමහරක් වෙලාවට ඒකත් එක්කම මේ ගඳ සුවඳ නොදැනීම වගේ දේවල් වෙන්නත් පුළුවන්. ඒ වගේම කෑම වල රස නොදැනෙන වගේ දේවලුත් එන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේදී අපිට කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේවා හැමෝටම වාගේ හැදෙනවා. පළවෙනි දවස් 5 ඇතුළත හුඟක් වෙලාවට අවශ්‍ය වෙන්නේ අපිට මේ පුළුවන් තරම් විවේකයෙන් ඉන්න එක, අවශ්‍ය ප්‍රමාණයට දියර තරල පාවිච්චි කරන එක, පානය කරන එක, ආහාර පාන අපිට අවශ්‍ය ගන්න පුළුවන් ප්‍රමාණයට අරගන්න එක. ඒ වගේම මේ තද ඇඟේ කැක්කුම එහෙම තියෙන වෙලාවට පැනඩෝල් වගේ සරල වේදනා නාශකයක් පාවිච්චි කිරීමත් ප්‍රමාණවත්. ඉතින් අර පළවෙනි දවස් 5 සාමාන්‍යයෙන් හුඟක් කෙනෙකුට බරපතල ගැටලුවක් නොවන නිසා ගෙදර අයිසොලේට් වෙලා ඒක අපිට ඔබ්සර්ව් කරන්නත් පුළුවන්. වඩාත් වැදගත් වෙන්නේ කොයි අවස්ථාවේද රෝහල් ගත වීමට අවශ්‍යයි කියලා අපි තීරණය කරන්න. එහෙම නැත්නම් වැඩිපුර අපි තව කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලන්නේ, එහෙම නැත්නම් සෞඛ්‍ය බලධාරීන් එක්ක කතා කරන්න අවශ්‍ය මොන වගේ වෙලාවද. එතකොට මං කිව්සල කිව්වා අර පළවෙනි දවස් 5 ලොකු ගැටලුවක් එන්නේ නැහැ. නමුත් ඕනම අවස්ථාවක හදිසියක්වත් හුස්ම ගැනීමේ අපහසුවක් කරකැවිල්ල අර ඉස්සෙල්ලා කියපු අමාරු ටිකක් වැඩිපුර දැනෙනවා නම් අවශ්‍යයි වහාම ඇම්බියුලන්ස් එකකට කෝල් කරන්න. ඒ වගේම පළවෙනි දවස් 5 ඇතුළතත් දිනපතා වගේම තමන්ගේ පවුලේ වෛද්‍යවරයා, අපි ජෙනරල් ප්‍රැක්ටිෂනර් කියන්නේ, එයාත් එක්ක සම්බන්ධ වෙලා දුරකථනයෙන් හරි ටෙලි හෙල්ත් අපොයින්ට්මන්ට් එකක් මාර්ගෙන් හරි තමන්ගේ සුවදුක් ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන එක හොඳයි. ඒ වගේම ඒ දවස් 5 ඇතුළතත් හුඟක් වෙලාවට communicable diseases නේද, center for communicable diseases කියන්නේ CDC එකිනුත් හුඟක් වෙලාවට තොරතුරු තමන්ගේ තොරතුරු හොයලා බලන්නේ ඒගොල්ලන් දුරකථන මාර්ගෙන් කතා කරලා හෝ නිවසට කෙනෙක් ඒවල හෝ එහෙම තොරතුරු හොයලා බලන අවස්ථාවල් තියෙනවා. මට ආයෙත් කියන්න අවශ්‍ය ප්‍රධානම දේ අර බරපතල රෝගයේ රෝග ලක්ෂණය වෙන්නේ හුස්ම ගැනීමට තියෙන අපහසුතාවය හතිය කියන දේ තමයි. ඒත් එක්කම කරකැවිල්ල අර ඒ වගේම වමනය හා බඩේලිය තදර තියෙනවා නම් වහාම අපි කතා කරන්න අවශ්‍යයි මේ ඇම්බියුලන්ස් එකට. එතකොට කතා කරනකොට කියන්න අවශ්‍යයි මේ කතා කරන්නේ මේ කොවිඩ් පොසිටිව් වෙච්ච රෝගියෙක් කතා කරන්නේ කියන එක අපි ඇම්බියුලන්ස් එකට කියන්න අවශ්‍යයි. මොකද ඒගොල්ලන්ට ඒක සඳහා ලෑස්ති වෙන්න අවශ්‍ය නිසා.
ඔව්යිතුමනි, දැන් කොවිඩ් රෝගියෙකු ඔස්ට්‍රේලියාවේ රෝහලකට ඇතුළත් කළාට පස්සේ මොන වගේ ක්‍රියාවලියක්ද සිද්ධ වෙන්නේ කියලත් අපි පැහැදිලි කිරීමක් කරමු.
හුඟක් වෙලාවට වෙන්නේ රෝහලට අරගෙන ගියයින් පස්සේ ඉමර්ජෙන්සි ඩිපාර්ට්මන්ට් එකේ සාමාන්‍යයෙන් කොරෝනා වෛරස් එක හැදිච්ච හෝ කොරෝනා වෛරස් එක ඇතියයි අපි සැක කරන ලෙඩ්ඩුන් ඉන්න විශේෂ ස්ථානයක් තියෙනවා. හුඟක් හොස්පිටල්ස් වල එහෙම අපි දැනටමත් මේ වෙනකොට හඳුනාගෙන තීරණය කළා තියෙනවා. අපි සැක කරන හෝ පොසිටිව් පේෂන්ට් කෙනෙක් આવුවොත් මෙන්න මේ ඒරියා එකට තමයි අපි ගෙනියන්නේ කියලා. ඒ ඒරියා එක විශේෂයෙන් සකස් කරලා තියෙනවා. ඒකේ අර ඇඳන් අතර පරතරය තියලා හුඟක් වෙලාවට පොසිටිව් පේෂන්ට්ස් ලා යන්නේ නෙගටිව් ප්‍රෙෂර් රූම් එකකට. ඒ කියන්නේ ඇතුලේ වායු පීඩනය අවම කරලා තියෙනවා මොකද එළියට වෛරස් එක නොයන විදිහට. ඒකට අමතරව ඉතින් ඒකට එන්න පුළුවන් හැකියාව තියෙන්නේ මේ වෛද්‍ය හා මේ අනිත් හෙද කාර්ය මණ්ඩලයට විතරයි. හුඟක් වෙලාවට විසිටර්ස්ලට එන්න හම්බෙන්නේ නැහැ. පොසිටිව් පේෂන්ට් කෙනෙක් ඉන්න ස්පෙෂල් රූම් එකකට, නෙගටිව් ප්‍රෙෂර් ඒරියා එකට. ඉතින් පොඩි අර තනිකමක් වගේ පොඩි බයක් සැකයක් දැනෙන එක ගැන ඉතින් ඇත්තටම පුදුමයක් නෙමෙයි ඒ වගේ අවස්ථාවලදී. නමුත් කරන්න තියෙන්නේ ඉතින් ඊළඟට හොස්පිටල් එකට ගිහිල්ලා ඊළඟට කරන දේවල් වලට ඇත්තටම ඉතින් ලොකු බයක් වෙන්නේ නැතුව ඒකට මුහුණ දෙන ලෑස්ති වෙන එක තමයි ඉතින් අවශ්‍ය වෙන්නේ ඊළඟට. එතකොට ඉතින් සාමාන්‍යයෙන් ඊට පස්සේ කරෙන්නේ ගියපු ගමන් හුඟක් වෙලාවට වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය ඇවිදලා රුධිර පීඩනය, නාඩි වැටෙන වේගය, එතකොට රෙස්පිරටරි රේට් එක, අපි හුස්ම ගන්න වේගය, ඇඟේ අපේ තියෙන ඔක්සිජන් ප්‍රතිශතය වගේ දේවල් පරීක්ෂා කරලා ඒවා සටහන් කරගන්න එක. ඒ අනුව තීරණය කරනවා ඊළඟට මොකද්ද කරන්න අවශ්‍ය කියලා. ඒත් එක්කම කරන තව දෙයක් තමයි හුඟක් වෙලාවට ලේ පරීක්ෂණ, මුත්‍රා පරීක්ෂණ, ඒ වගේම පපුවේ පෙනහළු වල එක්ස්රේ ඡාය රූපයක් හෝ සමහරක් අවස්ථාවලදී CT ඡාය රූපයක් වගේ දේවල්, CT ස්කෑන් එකක් වගේ ඒ ස්කෑන් පරීක්ෂණ ඔක්කොම ඒ වෙලාවෙම ලබාගෙන ඊළඟට තීරණය කරනවා මොකද්ද කරන්න අවශ්‍ය කියලා. එතකොට අර මුලින් කරපු පරීක්ෂාවලදී එන ඇඟේ එන ඔක්සිජන් ප්‍රමාණය යම් කිසි අඩුවක් වාගේ තියෙනවා නම් කරන්නේ ඉතින් අවශ්‍ය ප්‍රමාණයට ඒ ඔක්සිජන් ප්‍රමාණය ලබා දෙන එක. ඒ රෝගියාට ඉතින් නහයට දාන ඔක්සිජන් බට මාර්ගයෙන් ඇතුළට, කියන්නේ පිට තියෙන දෙන ඔක්සිජන් ප්‍රමාණයක් තියෙනවා. ඒ දෙන්න පුළුවන් ඔක්සිජන් අපි ලබා දෙනවා. ඒ ඔක්සිජන් දීලා අවශ්‍ය නම් ඊට පස්සේ තවත් බෙහෙත් වර්ග තියෙනවා අපිට පාවිච්චි කරන්න අවශ්‍ය වුණොත් දෙන්න පුළුවන් ඒවා. ඒවා අවශ්‍ය තත්ත්වයට ඇවිදිලා තියෙනවද, එහෙම නැත්නම් ඒ අවශ්‍ය තත්ත්වය ගොඩ නැගෙනවද කියලා අපි මොනිටර් කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දිගටම අපි වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝගියාව අපි රෝහලේ ඇතුළු කරලා තියාගෙන ඉන්නවා. ඒ ටික තමයි එතනින් පස්සේ වෙන්නේ. හොස්පිටල් එකේ ඉන්න රෝගියෙකුට හුඟක් වෙලාවට ඔක්සිජන් දෙන්න අවශ්‍ය නම් ඔක්සිජන් එක අපි හුඟක් වෙලාවට තව දෙන බෙහෙතක් තියෙනවා, ඩෙක්සමෙතසෝන් කියලා. ඒක ස්ටිරොයිඩ් වර්ගයේ බෙහෙතක්. ඒකෙන් කරන්නේ අර ඇඟේ ඇති වෙන, ඇඟෙන්ම එන ප්‍රතිශක්තිය නිසා වෙන හානිය යම්කිසි ප්‍රමාණයකට අඩු කරන. ඒ වගේම ඒ අවස්ථාවේදීම වගේ තවත් දුරටත් පාවිච්චි කරන්න පුළුවන් බෙහෙතක් තියෙනවා, ටොසිලිසුමැබ් කියලා. ඒ ටොසිලිසුමැබ් හරියම නැත්නම් බාඩ්සිනිප් වගේ අර අපේ ඉමියුන් රෙස්පොන්ස් එක, ඇඟෙන් එන ප්‍රතිශක්තිය නිසා වෙන්න පුළුවන් හානිය අඩු කරන බෙහෙත් ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ අවස්ථාවේ තියෙන අර සංකූලතා මග හරවගන්න. තව සමහරක් රෝගීන්ට දෙන ඇන්ටිවෛරල්, ඒ කියන්නේ වෛරස් එකම වෛරස් එකේ ක්‍රියාකාරීත්වය අඩු කරන්න පාවිච්චි කරන රෙම්ඩෙසිවිය කියලා වෛරස් එකට විරුද්ධව ක්‍රියාත්මක වෙන බෙහෙතක්. ඒකෙන් යම් කිසි දුරකට අපිට හිතන්න පුළුවන් රෝගියෙකුගේ සංකූලතා මතුවීමේ හැකියාව අඩු කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා. මේ බෙහෙත් ඔක්කොම දීලා ඔක්සිජන් උද්දීලා තවදුරටත් රෝගියාගේ තත්ත්වය දරුණු වෙනවනම්, නමුත් හුඟක් අයට එහෙම වෙන්නේ නැහැ. 80%ක් විතර හොස්පිටල් එකට ආපු අය මේ වෙනකොට ඉහත මං කිස්සල කියපු බෙහෙත් වලින් සනීප වෙනවා. ඒ කියන්නේ ඔක්සිජන් ඩෙක්සමෙතසෝන් ටොසිලුසි මැබ්වාගේ බෙහෙත් ජාති පාවිච්චි කරපුහම රවහලට ඇතුළත් තුනත් සිය දෙනෙක් අසුවකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඒ කියපු බෙහෙත්වලින්ම සනීප වෙනවා. ඉතින් හැට අපිට තව මුකුත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් කලාතුරකින් කෙනෙකුට තවදුරටත් අසනීපේ වැඩි වුණොත් එතනින් එහාට තමයි අපි කල්පනා කරන්නේ තවදුරටත් මීටත් වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වේගයකින් වැඩි සාන්ද්‍රණයකින් ඔක්සිජන් දෙන්න අවශ්‍යද කියලා. එතකොට තමයි අපි අර හයි ෆ්ලෝ නේසල් ඔක්සිජන් කියන නහයට ටිකක් වේගෙන් ඔක්සිජන් දෙන්න පුළුවන් විදිහ ටිකක් මහත බට පාවිච්චි කරලා ඔක්සිජන් ලබා දෙන්නේ. ඒ වගේම එහෙම නැත්නම් මුහුණට පිටින් හයි කරන මාස්ක් එකක් තියෙනවා, පොසිටිව් ප්‍රෙෂර් මාස්ක් එකක් CPAP කියලා. ඒ වගේ හුස්ම ගැනීම සුසනයට අවශ්‍ය පිටින් අවශ්‍ය ආධාර තවදුරටත් වැඩි කරනවා. ඒකත් එක්ක තවදුරටත් රෝගියාගේ තත්ත්වය දුර්වල වෙනවා තමයි අපි කල්පනා කරන්නේ. ශ්වසන පද්ධතියට අවශ්‍ය ශ්වසනය කරන්න බටයක් දාලා මැෂින් එකෙන් වෙන්ටිලේටර් මැෂින් එකට හයි කරලා ඒක ආධාරයෙන් හුස්ම ගැනීම සලස්වන එක. ඒ කියන්නේ ඒ වෙනකොට ඉතින් අසනීපයේ සෑහෙන බරපතල මට්ටමකට ඇවිදිලා තියෙන්නේ. සමහරක් අවස්ථාවල් වෙනවා බොහොම කලාතුරකින් ඒකෙනුත් සනීපුන් නැත්නම් අපිට ශ්වසන පද්ධතිය අපේ ශ්වසන පද්ධතිය වැඩ කරන්නේ නැති තත්යක් වගේ තියෙන්නේ. අපේ පෙනහදවල ක්‍රියාකාරීත්වය ගොඩක්ම අඩු වෙලා එහෙම වුණොතින් අපිට පිටතින් අපේ ශ්වසන පද්ධතිය අපේ පෙනහදවල කාර්යය කරන වෙන මැෂින් එකක් තියෙනවා ECMO කියලා. ඒ කියන්නේ extra corporeal membrane oxygen කියන මේ මැෂින් එකට අපේ රුධිරය යොමු කරනවා පෙනහදවලට අපේ පෙනහදවලින් ඒ කාර්ය කරන්නේ නැති නිසා. එතකොට ඒක හරහා ඔක්සිජන් ලබා දෙන මාර්ගයෙන් තමයි එතකොට අපි ඒ කාලය ඇතුළත ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ වෙනකොට ඉතින් අසනීපේ සෑහෙන බරපතල මට්ටමක තියෙන ඉතින් යම් කිසි ප්‍රවණතාවයක් තියෙනවා රෝගී අසුව නොවීම සඳහා. නමුත් ඒ මට්ටමේ රෝගීනොත් අද තියෙන තාක්ෂණය අනුව අපි නිසි ආකාරයට ප්‍රතිකාර කරොතින් හුඟක් දරුණු වුණත් සුව වීමේ හැකියාව තියෙනවා.
හොඳයි, අපි කතා බහ කරමින් පසු වූයේ මේ කොවිඩ් රෝගියෙකු ඔස්ට්‍රේලියාවේ රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු සිදු කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන්. මේ සාකච්ඡාවට අපිත් සමඟ සම්බන්ධ වුණේ ඩාවින් නුවර රොයල් ඩාවින් රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ සහ වකුගඩු රෝග විශේෂඥ කැලුම් විමලරත්න මහතා. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි අපිත් සමඟ මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.